ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට. මෙන්න මුලින්ම සිරස්තල. චීනයේ සිට ක්‍රිස්මස් සූපත වෙත රැගෙන ඕස්ට්‍රේලියානුවන් පිරිසෙන් පළමු කණ්ඩායම නිවෙස් බලා පිටත්ව යයි. ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින කොරෝනා වෛරස් ආසාදිතයින් මෙරටට ගෙන්වා ගන්නා බව අගමැති පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පිටුවා ගනී. සිරියාවේ ඇලපෝ ප්‍රදේශයේ කැරලිකරුවන්ගෙන් මුදා ගැනීමට සමත් වුණු බව සිරියා ජනාධිපති නිවේදනයේ කොට සිටියේ. ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා ඇෂ්ලි බාටි ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානය තවදුරටත් රඳවා ගැනීමට සමත් වෙයි. අද SBS සිංහල ප්‍රවෘත්ති ගෙනෙන මම දිනේෂා දිල්රුක්ෂී විජේසූරිය. චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ඔස්ට්‍රේලියානුවන්ගෙන් පළමු පිරිස තම වෛරස නිරෝධායන කාලසීමාව අවසන් කොට ඊයේ දිනේදී තම නිවෙස් බලා පිටත්වීම ආරම්භ කළහ. 200කට අධික පිරිසක් මෙලෙස සිඩ්නි, කැන්බරා, ඇඩිලේඩ්, මෙල්බර්න්, පර්ත් සහ බ්‍රිස්බේන් ගමනාන්ත වෙත පිටත්ව ගොස් ඇත. මෙලෙස නැවතත් තම නිවෙස් වෙත පැමිණි කාන්තාවක් SBS ප්‍රවෘත්ති අංශයට පවසා සිටියේ තමාගේ නැවත පැමිණීම පිළිගැනීමට ලක් කිරීම ඉතා සංවේදී අවස්ථාවක් වුණු බවයි.
Everybody, she does very nice. When we first arrived in Ireland, they said, "Welcome home." One word, you know, make your heart very warm.
චීනයේ වූහාන් නගරයේ සිට ක්‍රිස්මස් දූපත වෙත රැගෙන දෙවන කාණ්ඩයට අයත් ඔස්ට්‍රේලියානුවන්ගෙන් 36 දිනකු නිරෝධායන කාලසීමාව අවසන් වනතුරු තවමත් ක්‍රිස්මස් දූපතේ රැඳී සිටියේ. මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ජපානයේ දැනට නැංගුරම්ලා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නම්බර මගී නෞකාවේ කොටු වී සිටින ඔස්ට්‍රේලියානුවන් ඉන් ඉවත් කොටගෙන මෙරටට රැගෙන ඒමට රජය තීරණය කරයි. අගමැති ස්කොට් මොරිසන් ඊයේ දිනේදී මේ බව නිවේදනය කොට සිටියේය. ඒ අනුව බදාදා එනම් හෙට දිනේදී එම නැවේ කොටු වී සිටින ඔස්ට්‍රේලියානුවන් නැවත ඔස්ට්‍රේලියාවට ගෙනීම සඳහා කොන්ටාස් ගුවන්යානයක් පිටත් කොට හැරෙන බව වාර්තා වේ. මෙලෙස රැගෙන එන පිරිස් ඩාවින් නගරය වෙත ගෙන ගොස් දින 14ක් රඳවාගෙන නිරෝධායනයට ලක් කරනු ලැබේ. ඩයමන්ඩ් ප්‍රින්සස් නම් වන මෙම නැව සති දෙකකට වැඩි කාලයක් තිස්සේ ජපානයේ ජෝකොහොමා වරායේ නැවගත කර ඇති අතර එම නෞකාවේ ඔස්ට්‍රේලියානුවන් 200 පමණ සිටිති. නැවේ සිටින මගීන්ගෙන් 454 දෙනෙකු හට කොරෝනා වෛරස් ඇති බව තහවුරු වී ඇති අතර ඉන් 16 දෙනෙකු ඔස්ට්‍රේලියානුවන් බවට තහවුරුව තිබේ. එම සියලු ඔස්ට්‍රේලියානු මගින් හට කන්සියුලර් සේවාව මගින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව විදේශ අමාත්‍ය මාරිස් පේයින් පවසයි.
We do understand and appreciate that this has been a very difficult and stressful time for the passengers of course but also for their families here in Australia. This decision as the Prime Minister has affirmed with all of our decisions has been based on the very strong medical advice that we have been receiving as a government and as a National Security Committee.
මෙම මගින් ඉවත් කිරීමේ කොන්ටාස් ගුවන්යානයට නවසීලන්ත වැසියන්ද ඇතුළත් කරගනු ලැබෙන අතර ඔවුන් ඩාවින් නගරය වෙත ගොඩබැස්වීමෙන් පසුව නවසීලන්තයේ බලා පිටත් කර හැරීමට නියමිතයි. හෝල්ඩන් වෙළඳ නාමය යටතේ වන මෝටර් රථ තවදුරටත් ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අලවි නොකරන බව ජෙනරල් මෝටර්ස් මෝටර් රථ නිෂ්පාදක සමාගම නිවේදනය කරයි. ගෝලියව කර්මාන්ත ශේත්‍රයේ ඇතිව තිබෙන වෙනස්වීම් හේතුවෙන් මෙම තීරණයට එළඹි බව මෙම ජෙනරල් මෝටර්ස් ඇමරිකානු සමාගම වැඩිදුරටත් පවසා සිටියේ. ජෙනරල් මෝටර්ස් සමාගම ලබන වසර වන විට දේශීය සැලසුම් සහ ඉංජිනේරු කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර වාහන ව්‍යාපාරයේ වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත. ඔස්ට්‍රේලියාවේ හෝල්ඩන් ආයතනයෙහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපසභාපති ජුලියන් බ්ලිසට් පවසන්නේ මේ වසරේ සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ වෙත සිදුවන මෙහෙයුම් වසා දැමීම දුෂ්කර තීරණයක් වනු බවයි.
From next week we will work closely with our dealer partners on an orderly transition including the appropriate timing for the ceasing of sales in Australia and New Zealand. GM Design Australia and GM Holden Engineering located here in Australia will be consolidated into other locations globally.
හෝල්ඩන් මෝටර් රථ සමාගම ඔස්ට්‍රේලයානු ව්‍යාපාරයක් වන අතර මීට පෙර ජෙනරල් මෝටර්ස් හෝල්ඩන් ලෙසට එය හඳුන්වනු ලැබින. මෙම සමාගම 1856 දකුණු ඔස්ට්‍රේලියාවේ සෑදල නිෂ්පාදකයෙකු ලෙසින් ව්‍යාපාර ආරම්භ කරනු ලැබ ඇත. පසුව මෙම හෝල්ඩන් සමාගම 1908 මෝටර් රථ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු අතර 1931 ඇමරිකානු ජෙනරල් මෝටර්ස් හි අනුබද්ධිත ආයතනයක් බවට පත්විය. මේ අතර ජෙනරල් මෝටර්ස් ඇමරිකානු බහුජාතික සමාගම ඩොලර් බිලියන ගණනක ඔස්ට්‍රේලියානු රජයේ සහනාධාර ලබා ගැනීමෙන් පසුව හෝල්ඩන් සන්නාමයේ කපා හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් සිය කූපේ ප්‍රකාශ කර තිබේ. ජෙනරල් මෝටර්ස් සමාගම ගත් මෙම තීරණයෙන් ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ගේ ඩොලර් බිලියන 2කට වඩා වැඩි මුදලක් නාස්ති වනු ඇති බවට අගමැතිවරයා චෝදනා කර සිටියේ. රජයේ සමග කිසිදු සාකච්ඡාවකින් තොරව මෙම තීරණය ගැනීම ගැන තමක් කෝප වන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
The fact that they took money from Australian taxpayers for all those years just to let the Holden brand wither on their watch, I think is disappointing. And I think at the end of the day, it showed that throwing all that taxpayers' money at the end of the day, they were never going to respect it.
දැන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රවෘත්ති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නමින් ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබේ. මෙම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේහි නායකයා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කර තිබේ. එහි සභාපති ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නියෝජ්‍ය සභාපති ලෙසට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද පත් කරනු ලැබ ඇත. උපසභාපතිවරුන් ලෙසට තිස්ස විතාරණ රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ඩියු ගුණසේකර යන මහත්වරුන් නම් කර තිබේ. මෙම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේහි ප්‍රධාන ලේකම්වරයා ලෙසට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද නියෝජ්‍ය ලේකම්වරයා ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතාද උපලේකම්වරු ලෙසට පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න සහ දේශ විමුක්ති මහජන පක්ෂයේ මහලේකම් ඩි කලන්සූරි යන අයවලුන් පත්කොටගෙන තිබේ. එමෙන්ම ජාතික සංවිධායකවරුන් ලෙසට රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ යන අයවලුන්ද නම් කර ඇත. නව සන්ධානයේ භාණ්ඩාගාරික තනතුරට පත්කොට ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලුකුගී මහතායි. මෙම නව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡන ලෙසට පොහොට්ටුව ලකුණු භාවිත කිරීමට තීරණය කර ඇත. මෙම නව සන්ධානයේ ලියාපදිංචි කිරීම සඳහා වන ලියකියවිලි ඊයේ දිනේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබේ. ඉන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් පළ කොට සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසීක්‍රි මහතා.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියන දේශපාලන සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කරන ඉල්ලීම ඉදිරිපත් කළා. සන්ධානයේ නායකයා බවට පත් වෙන්නේ අපේ මහින්ද රාජපක්ෂ නායකතුමා. සභාපති ධුරයට මෛත්‍රීපාල සිරිසේන මහත්මාව යෝජනා කළා තියෙනවා. ප්‍රමුඛ පක්ෂයේ පොදුජන පෙරමුණ ඉදින් එකිනෙක ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන ස්ථානයට අසංක.
මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව පිහිටුවීමට යන නව සන්ධානයේ සලකුණු සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය තවමත් විසඳී නොමැති බවද වාර්තා වේ. ඉදිරි මහමැතිවරණයට අලියා සලකුණින් තරඟ වදින්නේද නොමැතිනම් හංසයා ලකුණින් තරඟ වදින්නේද යන්න පිළිබඳව බදාදා එනම් හෙට දිනේදී අවසන් තීන්දුව ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජ් කාර්යවසම් මහතා පවසායේ.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බදාදා තියෙනවා. අපි හැමෝම එකඟ වෙලා ලකුණත් බේරගෙන නායකයෝ ටිකත් බේරගෙන පක්ෂෙත් බේරගෙන කැඩෙන්නේ නැති වෙන්න අපි වැඩේ කරන්න. කොහොම වුණත් අලියා නැත්තම් හංසයා තමයි ඉන්නේ ගොඩක් වෙලාව. ඒක අපි තීරණය කරනවා මේ බදාදාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ.
දැන් විදෙස් පුවතක්. සිරියාවේ උතුරු කොටසේ ඇති ඇලපුව පළාතේ සිය හමුදා පාලනය තහවුරු කිරීමට සමත් වුණු බව සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් නිවේදනය කරයි. සිරියානු ජනතාව ලද මෙම ජයග්‍රහණය පිළිබඳව සුබ පතන අතර ඇලපුව ප්‍රදේශයේ සහ රටේ සෙසු ප්‍රදේශ නැවත ගොඩනගෙන බවද රූපවාහිනිය හරහා ජනතාව අමතමින් අල් අසාද් ජනාධිපතිවරයා ප්‍රකාශ කොට සිටියේය. සිරියාවේ පැවති IS ත්‍රස්ත කණ්ඩායම්වල ක්‍රියාකාරීත්ව මර්ධනය කිරීමෙන් අනතුරුව ඇලපෝ සහ ඉඩ්ලිබ් ප්‍රාන්තවල ඉතිරිව සිටින IS කැරලිකරුවන් සහ තවත් දේශීයව ක්‍රියාත්මක වන කුඩා කැරලි කණ්ඩායම් සමගින් සටන් කරමින් එම ප්‍රදේශද රජී හමුදා යටතට ගැනීමේ සටනක සිරියානු රජය නියැලී සිටියේ. ඒ යටතේ ඇලපෝ ප්‍රාන්තය අත්පත් කර ගැනීමට සමත්වීම විශාල ජයග්‍රහණයක් බව සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් පවසා
සිටියේ. بل ان نحضر لما هو قادم
we should not rest
but continue to prepare for coming battles. And therefore, the battle of liberating the Aleppo countryside and Idlib will continue, despite the empty noise that is coming from the north, to continue to fight to liberate all Syrian soil and to crush terrorism and to achieve stability.
රට තුළ පවතින අස්ථාවර වාතාවරණය හේතුවෙන් මේ වන විට සිරියානුවන් 108කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව ඇත. දැන් ක්‍රීඩා ප්‍රවෘත්තියක්. ලෝක කාන්තා ටෙනිස් සංගමය මගින් සිදුකරන ලැබූ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව පළමු ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා ඇෂ්ලි බාටි සමත්ව තිබේ. මේ වසරේ පැවති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී සොෆියා කෙනින්ට පරාජය වුවද ඇෂ්ලි බාටි කාන්තා ටෙනිස් සංගමයේ ලෝක ශ්‍රේණිගත කිරීමවල පෙරමුණ ගෙන සිටීමට සමත්වීම විශේෂත්වයක්. කාන්තා ටෙනිස් සංගමයේ මගින් සිදුකරන ලැබූ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව රුමේනියාවේ සිමෝනා හැලප් සහ චෙක් චන්ද්‍රජේ කැරොලිනා ස්ප්ලිස්කෝවාට පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානය ලැබී තිබේ. මේ වසරේ පැවති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ඇෂ්ලි බාටි පරදාජය ලැබූ සොෆියා කෙනින් ශ්‍රේණිගත කිරීමවල හත්වන ස්ථානයේ පසුවේ. දැන් බලමු අදත් ප්‍රධාන විනිමය අනුපාතික ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව. ඇමරිකානු ඩොලර් 167යි, බ්‍රිතාන්‍ය පවුම් 152යි, යුරෝ 162යි, ජපාන් යෙන් 73.66යි, ශ්‍රී ලංකා රුපියල් 121යි 179යි. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල ප්‍රධාන නගරාශ්‍රිතව අද කාලගුණයේ වාර්තා වන්නේ මෙලෙසින්. පර්ත් වලට බොහෝ දුරට ආලෝකමත් දවසක්, උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 34යි. ඇඩ්ලේඩ් වලට තරමක් වලාකුළු සහිතයි, උෂ්ණත්වය අංශක 22යි. මෙල්බර්න් වලට කුණාටු සහිත තත්වයක් ඇතිවීමේ ඉඩක් තියෙනවා, කඩින් කඩ වැසි සෙන්ටිග්‍රේඩ් අංශක 23යි. හෝබාට් වලට වලාකුළු වලින් බරවුණු දවසක් සෙන්ටිග්‍රේඩ් අංශක 21යි. කැන්බරා වලට කඩින් කඩ වැසි කුණාටු තත්වයක් වද ඇති වී හැකි සෙන්ටිග්‍රේඩ් අංශක 30යි උෂ්ණත්වය. සිඩ්නි වලට අපර භාගයේදී තද වැසි සෙන්ටිග්‍රේඩ් අංශක 30යි. බ්‍රිස්බේන් වලට තරමක් වලාකුළු සහිතයි, උෂ්ණත්වය අංශක 31යි. ඩාවින් වලට කඩින් කඩ වැසි කුණාටු තත්වයක් වද ඇති වී හැකි සෙන්ටිග්‍රේඩ් අංශක 34යි. ශ්‍රී ලංකාවේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල අද කාලගුණයේ වාර්තා වන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 32 උෂ්ණත්වයක්, බොහෝ දුරට ආලෝකමත් දවසක් ලෙසින්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.